සරණයි පින්වත් ඔබ සියලු දෙනාට සදාවතුනි ලොවට අර්ථය පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කර මේ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මයෙන් බෙදක් සවන් දෙන්නට සූදානම් වන මේ පින්වත් මොහොතේ දේශනාව පැවැත්වීමට දම් සභා මණ්ඩපයට වැඩම කොට වැඩහිඳින ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමීන් වහන්සේ අපි සාදු නාද පවතුමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. දොලාගත පාර උඩුගම්පල ලිපිනෙහි පදිංචි නීල් හේමන්ත මහතා සහ නිර්මලා පෙරේරා මහත්මිය මල්කාන්ති පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පිනුතුන් අද මේ පින්කමේ දායකත්වයගෙන කටයුතු කරනවා.
සමන්තා චක්කවාලේ සූවත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස් සුනන්තු සග්ගමොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
සාදු සාදු
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
සාදු සාදු සාදු.
ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා.
සාදු සාදු සාදු.
සුපින්වත්නි, මේ පින්තුන්ලා සියලු දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, මේ ධර්මයෙන් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන එතර වීමට. මොකද මේ ධර්මයේ ඉලක්කය තමයි එතර වෙන එක. දැන් මිනිස්සු බොහෝ දෙනෙක් මේ ධර්මයත් එකතු වෙන්නේ එතර වෙන අදහසින් නෙමෙයි. තමන්ට වඩා යහපතක් කරගන්න අදහස. තමන්ට සෞභාග්‍ය බලාගෙන තමයි එකතු වෙන්නේ. නමුත් මේ සසර එහෙම සෞභාග්‍ය කියලා දෙයක් නැහැ. සසර තියෙන්නේ දුක විතරයි. සංසාරේ හැම තැනම තියෙන්නේ දුක විතරයි. ඉතින් මේ දුකෙන් පිරුණු ජීවිතයක ආය මෙහෙට ආවත් ඔය විදියමයි ජීවිතේ. එතකොට කන එක බොන එක නාන එක අඳින පළඳින එක සල්ලි භාගය හම්බ කරන එක දරුමල්ලෝ හදාගෙන ඒ අයට උගන්නලා කවල පොවල නාවල අන්දලා කරලා ඒවා පරිස්සම් කරන එක ඕකනේ ඔය ජීවිතේ කියන්නේ. ආය ඔය ජීවිතේමයි මෙහෙට ආවා. මෙහෙට එනකොට ආය වෙනම කතාවක්. මේ දැන් ඉන්න දරුවෝ අපේ දරුවෝ නෙමෙයි. දැන් ඉන්න අම්මා තාත්තා අපේ අම්මා තාත්තා නෙමෙයි. දැන් ඉන්න අය අපේ ළඟින් ඇසුරු කරගෙන ඉන්න අය අපේ ඇසුරු කරන්න ලැබෙන අය නෙමෙයි, වෙනත් අය ඇසුරු කරන්න ලැබෙයි. එදාට ඔයාලා ඔයාලගේ ලෝකෙම කරගන්නේ එදාට ඉන්න ටික. පෙර ජීවිතේත් ඔයාලා ওই විදියටම කරගෙන ආවේ. පෙර ජීවිතේත් ඔයාලා දරුව වෙනුවෙන් ඔය අද ඔය ඔයාලගේ දුව වෙනුවෙන් පුතා වෙනුවෙන් ගෙදර වෙනුවෙන් මහන්ති වෙන්නේ. ඒ මහන්ති වෙච්ච විදියටම පෙර ජීවිතේදිත් ඔයාලා ওই විදියටම මනුස්ස ලෝකේ හිටියානම් මහන්ති වෙලා තියෙනවා. එම මහාන්ති වුණා කියලා ඒ අයගේ උණුතුමක්වත් අදා අපට නැහැ. ඒ අය කොහේ හරි වෙන පාරක යමින් ඇති මේ වෙනකොට. එතකොට අපිට එක දෙයක් තේරෙනවා, අපි අපිව රැකගන්න බැරි වුණොත්, අපිට පුද්ගලිකව තමන්ව රැකගන්න බැරි වුණොත් මේ සසර කිසිම රැකවරණයක් නැහැ. අපි දරුවෝ රකින්න, ගෙදර රකින්න, බිරිඳ රකින්න, ස්වාමියා රකින්න, අම්මා තාත්තා රකින්න ගොඩාක් මහන්සි වෙන බවක් පේනවා. හරි මහන්සිය අපිට මහන්සිය විතරයි ඇත්තට මිතුරු වෙලා තියෙන්නේ. ඒ මහන්සියත් එක්කම අපිට මේ ජීවිතය අතෑරිලා යයි ළඟදී. ළඟදී අතෑරුණාම අපිට අලුත් ජීවිතයක් හම්බ වෙයි. ඒ අලුත් ජීවිතේ හම්බ වෙනකොට මනුස්ස ලෝකෙටම ආවත් සමහර විට අපිට එදාට චතුරාර්ය සත්‍ය අහන්න ලැබෙන්නේ නැති වෙයි. මනුස්ස ලෝකෙට ආවත් විදර්ශනාව පටිච්චසමුප්පාදය මේව අහන්න ලැබෙන එකක් නැහැ. ඒ මාණ්ඩ ලැබෙන්නේ නැහැ කියන්නේ අපිව සනාත නැහැ, අපි අනාතයි. අපි සුරක්ෂිත නැහැ, අපි අනාරක්ෂිතයි. ඉතින් ඒ අනාරක්ෂිතකම තුළ අපි තවදුරටත් සසරේ ඉතාම බියකරු අවකාශයකට එකතු වෙනවා. ඉතින් ওই පින්නතුන්ලාට මා ඉතා මෛත්‍රියෙන් යෝජනා කරන්නේ. ඒ බියකරු අවකාශයට එකතු නොවීම පිණිස වග බලා ගන්නට කියලයි. ඒ බියකරු අවකාශයට එකතු නොවීම පිණිස ඔය පින්තුන්ලා ප්‍රවේසම් වෙන්න කියලා. මේ ජීවිතය තුල සත්‍ය අවබෝධය කරා යනවා නම්, නිවන් දකින්න ඕන නම්, ඒ නිවන් දකින්න කෙනා නිවන කොමුණ සෝවාන් මාර්ගයටවත් එන්න එපාය. අරහත්වේ කරා යන්නේක කෙසේ වෙතත් සෝවාන් මාර්ගයටවත් එන්නේ නැතුව කොහොමද අරහත්වයක් ගැන සැලසුම් හදාගන්නේ? ඒක කවදාවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක කරන්න බෑ පින්නොත්. කරන්න බැරි ඒවා ගැන හිතන්න ඕනේ. නමුත් අපගේ බුදුරජාණන් වහන්සේ වදාළේ අපිට කරන්න පුළුවන් දේ. අපේ භාග්‍යතුන් වහන්සේ වදාළේ අපිට මෙහි කරන්න පුළුවන් දෙයක්. කරන්න බැරි දෙයක් නෙමෙයි. ତର බුදුරජාණන් වහන්සේ වදාළේ අපිට කරන්න පුළුවන් දෙයක් නම් මොකද්ද ඒ කරන්න පුළුවන් දේ? කොහොම හරි මේ භවයෙන් ගැලවෙන එක. ඒ භවයෙන් ගැලවෙනවා නම් අපි කල යුතුයන්නේ අපිව අනුපස්සනා කරන එකයි, වෙන දෙයක් නෙමෙයි. අපි කල යුතුයන්නේ එකම දෙයයි. ඒකම දේ තමයි තමාව තමන්ගේම සිතින් අනුපස්සනා කරන එක. එතකොට තමයි තමන්ගේ කෙලෙස් ටික කඩාගෙන වැටෙන්නේ. අපි ලෝකය විමසනවා, ලෝකය විග්‍රහ කරගන්නවා. අපිට ලෝකය ගැන කොච්චර කතා තියෙනවද අපිට කියන්න? ලෝකය ගැන, විවිධ දර්ශන ගැන, විවිධ පුද්ගලයෝ ගැන, විවිධ තථාසේ උපාවෝ ගැන, විවිධ බාහිර සාධක ගැන අපිට ගොඩාක් ලොකු දැනුමක් තියෙනවා. හැබැයි අපිට අපි ගැන ඥාන සම්ප්‍රයුක්ත දැනුමක් නැහැ. අපිට යම් දවසක අපි ගැන ඥාන අපේම ඇතුළාන්තයේ ගැන ඥාන සම්ප්‍රයුක්ත දැනුමක් තිබ්බොත් ඒ දැනුමක් තියෙන තැනක සසර දුක ඉවර වෙනවා. ඉතින් අපිට අපිව තේරෙනකොට අපිට ලෝකය කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. අපිට ලෝකය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. තේරෙනවා නම් ඔච්චර ලෝකේ පැත්තට මහන්සියෙන් දුවන්නෙත් නැහැ. අපිට තේරෙන්නේ නැහැ. හොඳයි, දැන් ඊළඟට එන ප්‍රශ්නේ මොකද්ද? හරි, ඔබ වහන්සේලා ඔහොම කියලා දැන් අපිට මොකද්ද කරන්න කියන්නේ? දැන් ඔබ වහන්සේලා කියන්නේ මොකද්ද? හරි, ඇතුළ විමස ගන්න ඕන. එළියට වික්ෂිප්ත නොවී ඉන්නත් ඕන. පරිස්සම්සහගත වෙන්න ඕන. හරි. ඔක්කොම හරිනේ කතා ඇත්ත. ওই කතා ඔක්කොටම සාදු කියමුකෝ. හරි, කමන්නේ. දැන් මේ ජීවිතයේ ඇතුළේ මොකද්ද දැන් අපි කරන්නේ? අපි මොකද්ද කරන්න ඕන කියලා ඔයගොල්ලන්ට නිකන්වත් හිතෙන්නේ නැද්ද? පින්වත්නි, ඔය පින්නතුන්ලා ලොකු දේවල් කළ යුතු නැහැ. ඔය පින්නතුන්ලා වචන තුනකට ගැඹුරින් ජීවිතේ විමසන්න පුරුදු වෙන්න. මේ විදිහට විමසලා බලන්න. 1. ඔය පින්නතුන්ලාට ඔය පින්නතුන්ලාගේ සිත පේන්න ඕන. ඔයගොල්ලන්ට අවබෝධය කරා යන්න නම් ඔය පින්නතුන්ලාට ඔය පින්නතුන්ලාගේ සිත පේන්න ඕන. ඒක ඉන්ද්‍රිය අත්දැකීමක් නෙමෙයි. සිත ගැන පේන එක ඉන්ද්‍රිය අත්දැකීමක්ද? නැහැනේ. ඇහින් බලන්න බෑනේ. ඇහින් රූප පේනවා. සිත පේනවද? නැහැ. ඒ නිසා ඔය පින්නතුන්ලා සිත ගැනයි සංවේදී වෙන්න ඕනේ. ඒ සංවේදීකමේදී වචන තුනක අර්ථයක් ඔයාලා ගවේෂණය කරන්න පටන් ගන්න ඕනේ. 1. පළවෙනි එක. සිතක් සකස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. සෝවාන් වෙනවා. 2. සිතේ ස්වභාවය මොකක්ද කියලා දැනගන්න. 3. මේ සිත සහ ගත අතර පවතින අන්තර් සම්බන්ධය දැනගන්න. ඔච්චරයි. ඊට පස්සේ තමයි විදර්ශනා කරන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි විපස්සනාමය ක්‍රියාමාර්ග වලට එකතු වෙන්නේ. එකපාර කරන්නේ නැහැ. ඔයාලා මේ විදිහට කරලා බලන්නකෝ. ඉතින් 3 මාසයක් විතර මේක කරලා බලන්න. අවුරුදු ගණන් ඕනේ නැහැ. 3 මාසයක් විතර ඔය පින්නතුල්ලා නිකන් මේ වැඩපිළිවෙලේ ටිකක් ඉඳලා බලන්නකෝ. නිකන් මේක නිකන් මේ හාමුදුරුවෝ කියනවටවත් නිකන් බලමුකෝ. දැන් ඔය කියන විදිහට ඇතුළ බලමුකෝ පොඩ්ඩක් නිකන් කියලා ඔය පින්නතුල්ලා පොඩ්ඩක් හරි ඇතුළ බලන්න පුරුදු වුණොත් ඔයාලට තේරෙවි ජීවිතය කියන්නේ මොකද්ද කියලා. ඔයාලට ලොකු සංවේදීකමක් දැනෙවි ඔයාලගේම ඇතුළ ගැන. අපිට අපි ගැන සංවේදී නැහැනේ. අපි ලෝකෙම ගැන සංවේදී. අපි දරුවෝ ගැන සංවේදී, බිරිඳ ගැන සංවේදී, ස්වාමියා ගැන සංවේදී, ආදරය කරන අය ගැන සංවේදී. අපි ඔක්කොම එහෙමයි. අපි ගොඩාක් සංවේදී වෙච්ච දේවල් තියෙනවා. නමුත් අපි ගැන සංවේදී නැහැ. අපි ගැන සංවේදී නොවන තාක්කල් කෙනෙකුට සත්‍ය අවබෝධය කරා යන්න බෑ. එහෙනම් අපි ගැන අපි තුල ඇති වෙන සංවේදීකම කියන්නේ මොකද්ද? සංවේදීකම කියලා කියන්නේ මට මාව කියවන්න පුළුවන් හැකියාව. ඒක තමයි ලෝකේ සුන්දරම සංවේදීකම. ඔගොල්ලෝ අහලා ඇති ධර්ම සංවේදී භාවය කියලා එකක්. ඒකෙන්ම කැඩිච්ච වචනය තමයි ධර්ම සංවේගය කියලා කියන්නේ. ධර්ම සංවේගය උපද්දව ගන්නවා කියන්නේ. ඒ ධර්ම සංවේගය උපද්දව ගන්නකොට එයාට යාව පේන්න ඕන. එයාව පේන්නේ නැතුව එයා ගැන කියනකොට එයාට පොදු තත්ත්වයක් විදිහට නම් ඒක තේරෙන්නේ. එයාට යාව පේන්නේ නැත්නම් එයාව පේන්නේ නැති කෙනෙකුට කවදාවත් අවබෝධය කරා යන්න බෑ. ඔබට ඔබව පේන ප්‍රමාණයට තමයි ඔබට අවබෝධය කරා යන්න වෙන්නේ. ඔබට ඔබව පේන පරිමාවටයි ඔබට අවබෝධය කරා යන්න වෙන්නේ. ඔබට ඔබව පේන පරිමාවට අවබෝධය කරා යන්න වෙනවා නම් කවදාවත් පින්වත්නි ඔබට මේ දුකේ නිමාව කරා ඔබට ඔබව පේන පරිමාව තුලින් හැර ඔබට දුකේ නිමාවක් කරා වෙන යන්න විධික්‍රමයක් නැහැ. එතකොට දැන් ඒ ධර්ම සංවේදී දැන් ලංකාවේ මිනිසුන්ට පින ගැන සංවේදීකම තියෙනවා. ලංකාවේ මිනිසුන්ට එහෙම සංවේදීකම් නැහැ නෙමෙයි බුද්ධ ශාසනය ගැන සංවේදීකම තියෙනවා. දැන් සමහර මිනිසු කියන්නේ අපි ආගම වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්නවා හාඳුරුවනේ කියලා ওই මිනිසු කියන්නේ. වොයිස් කට් දෙන්නේ ටීවී එකේ. බුද්ධ ශාසනය වෙනුවෙන් මැරෙන්න මිනිස්සු ඕනේ නැහැ. බුද්ධ ශාසනයේ ඇතුලේ ජීවිත අවබෝධය කරා යන්නයි මිනිස්සු ඕන. බුද්ධ ශාසනය වෙනුවෙන් මොකටද මැරෙන්නේ? බුද්ධ ශාසනය පාවිච්චි කරලා ඒ ශිල්පය ඇතුලෙන් අමරණීයත්වේ කරයි අපි යන්න ඕන. මරණේ කරා නෙමෙයි. ඒ නිසා බුද්ධ ශාසනය මැරෙන්න මිනිස්සු හිටියට සතර සතිපට්ඨානේ වඩන්නේ මිනිස්සු නැත්ති. ඒ නිසා බුද්ධ ශාසනය උදෙසා මැරෙන්න කිසි මිනිහෙක් ඕනේ නැහැ. බුද්ධ ශාසනයේ නාමයෙන් ඔයාලා කරන්න ඕන මේ මොහොතේ විපස්සනා කරන එකයි. ඉතින් ඒ විපස්සනා කරන්න නම් කුමක්ද විපස්සනා කරන්නේ, මොනවද අනුපස්සනා කරන්නේ, මොනවද මනතිකාරය කරන්නේ කියලා ඔය පින්නතුන්ලාට යම් අදහසක් තියෙන්න ඕන. මෙන්න මේ අදහස ඇතුලේ ඔය පින්නතුන්ලා ජීවත් වෙනකොට ඔය පින්නතුන්ලාට කාරණා තුනක් ගැන සංවේදී වෙන්න වෙනවා. කාරණා තුනක් ගැන සංවේදී වෙන්න වෙනවා. එකක්, ඔය පිනතුල්ලා දැනගන්න ඕන සිතක් සකස් වෙන්නේ කොහොමද කියලා. සිතේ සැකැස්ම කොහොමද වෙන්නේ කියලා ඔයාලා දැනගන්න ඕන. ඊට පස්සේ ඔය සිතේ ස්වභාවය දැනගන්න ඕන. දෙකයි. සිත සහ ගත අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධය ඔය පිනතුල්ලා හොඳට දැනගන්න ඕන. ඒතර කාගේ ස්වභාවයද මේ? තමන්ගේ ස්වභාවය දැනගන්න. එතකොට මේ තමන්ගේ ස්වභාවය දැනෙන, පේන, අඳුන ගන්න, තේරෙන මට්ටමට අපි කියන්නේ ධර්ම සංවේගය කියලා. ඔය දැන් ගොඩාක් ස්වාමීන් වහන්සේලා ධර්ම සංවේගය උපද්දව ගත්ත කියලා තියෙන ওই සමහර තැන්වල. ඒ ධර්ම සංවේගය කියන්නේ එයාට දැනෙනවා අනේ මේක මටත් වෙනවා නේද කියලා. මේක ධර්මතාවයක් නේද කියලා දැනෙනවා. ওই වචන දෙකෙන් තේරෙනවා. දැන් ඔයගොල්ලෝ අහලා ඇති බුදුරජාණන්සේ පිරිනුවම් පාණ්ඩ ලෑස්ති වෙනකොට පිරිනුවම් පාවඩ පස්සේ මේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ශ්‍රී දේහය ළඟට වෙලා සමහර හාමුදුරුවෝ කෑ ගහලා ඇඬුවලු. ඒ සූත්‍රයේම තියෙනවා ඇතැම් භික්ෂුන් වහන්සේලා ධර්ම සංවේගය පහළ කළා. ධර්ම සංවේගය පහළ කරා. ඔගොල්ලෝ අහලා ඇති මලගෙවල් වල එහෙම ගහලා තිනු යටි සාතිශය සංවේගය. එහෙම කොයිද සංවේගයක් තියෙන්නේ? මිනිසුන්ට එහෙම සංවේගයක් නැහැ. ඒ සාතිසේ සංවේගය කියන එක ඇතුළේ යාට යාව පෙන්වන අනේ මම මැරිලා යනවා ළඟදී. මේ කතාව මගේත් කතාව කියලා ඔයාලට ඔයාලව ආදේශ කරන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨ දෙයක්. මම දැක්ක දැන් අවුරුදු මම 2008 විතර ලස්සන වාක්‍යයක් ඒ තමයි මේ. ඒක බොහොම ප්‍රකට වාක්‍යයක්. ඊට පස්සේ ඒක බොහොම ප්‍රකට වාක්‍යයක් විදිහට මම ජනගත වුණා. ඒක ජනගත කරන්න මම හරියට මාත් මැදිහත් වෙලා තියෙනවා. ඒ අදහස ඒක මගේ හිතෙත් ඇති වෙච්ච එක. ඉඳ හිට හෝ තමන්ගේ අවමඟුලටත් සහභාගී වන්නේ නම් මැනවි කියලා. ඒ කාලේ අපේ ආරාමයක තිබුණා ඉඳ හිට හෝ තමන්ගේ අවමඟුලටත් සහභාගී වන්නේ නම් මැනවි කියලා. ඒකට තමයි ධර්ම සංවේගය කියන්නේ. ඊට කෙනෙක් කියන්න පුළුවන් ඉඳ හිටලා හරි මගේ අවමංගල්‍යයට කොහොමද සම්බන්ධ වෙන්නේ? එයා අර මලගමකට ගියාම එයාට යාව පේන්න ඕන. අඬන දොඩන වැළපෙන මිනිස්සු දිහා බලනකොට යාට යාගේ දරුව බිරිඳ ස්වාමියා පේන්න ඕන. එදාට ඔයාලා වෙනුවෙන් අද කොච්චර අයිතිවාසිකම් කියන්නේ හිටියත් එදාට අඬනවා විතරයි අයිතිවාසිකම් නම් කියන්නේ බිරිඳක්වත් ස්වාමියෙක්වත් දරුවෙක්වත් නැති බව ඔයාලා දකින්න ඕන. අඬයි මිනිස්සු වැළපෙයි. මිනිස්සු සෝසුසුම් හෙලයි, කෑ ගහයි. ඒ ඔක්කෝම කරලා මිනිස්සු මොකද කරන්නේ? ඒ මිනිස්සු ඒ මිනිසුන්ගේ වැඩ බලාගනි. ඒ කියන්නේ සියලු අයිතිවාසිකම් මරණින් හමාර වෙන බව ඔයාලා දකින්න ඕනේ. අයිතිවාසිකම් නිමා වෙනකොට ඔබ වෙනුවෙන් කිසිවෙක්වත් අයිතිවාසිකම් නොකියා, අයිතිවාසිකම් නොකියන මට්ටමින් අයිතිවාසිකමින් වෙන් වී යන්න බව දකින්න ඕනේ. එදාට අයිතිවාසිකම් කියන්නේ. එහෙනම් මරණයත් එක්ක සියලු අයිතිවාසිකම් අවසන් වෙනවා. ඒක ඔයාලට ඔයාලට පේන්න ඕන මලගෙදර ගියාම ඒක පේන මට්ටමට තමයි ධර්ම සංවේගී කියන්නේ. ධර්ම සංවේගී උපදව ගත්ත කියන්නේ අනේ මමත් ජරා මරණ කලා යනවා නේද, මගෙත් කතාව මේක නේද කියලා ඔයාලට පේන මට්ටම. අනේ වගේ මේ පින්වත්නි ඔයාලට සංවේගී උපදවනවා කියලා කියන්නේ ඔයාලට මේ කෙනෙක් කියනකොට පවා එයාට යාව පේන්න ඕන. කෙනෙක්ගේ වචන ඉස්සරහා පවා එයාට යාව පේන්න ඕන. අපි යා වචන කියනකොට ඒ වචන යට කරන්න මිහින් වචන පහක් විතර යවන එකනේ අපි කරන්නේ. දැන් කෙලින්ම අපි අඩුපාඩුවක් කිව්වොත් එයා දැන් ඉන්න මිනිස්සු අඩුපාඩුව පිළිගන්න ලෑස්ති නෑ. එයා කරන්නේ අඩුපාඩුව සාධාරණීකරණය කරන එක. ඒ ඉතින් කෙලෙස් බහුලකමට වෙන්නේ. දැන් බුද්ධ ඒ ධර්ම සංගයක නැතිකමට ඉතින්. ඇයි යාට යාව පේන්නේ? කියනකොටවත් එයා සිහිය උපදව ගන්නේ නෑ. එහෙම කියද්දිවත් එයාට කිසිම උමනාවක් නෑ සිහිය උපදව ගන්නට. එයාට කිසිම අදහසක් නෑ සිහිය උපදව ගන්න. එතකොට මේ සිහිය උපදව ගන්නවා කියන්නේ මා පුදුම දක්ෂකමක්. විශිෂ්ට දෙයක් ඒක. සිහිය උපදව ගන්නවා කියන එක. එතකොට සිහිය උපදව ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට සිහිය උපදව ගැනීමට අපි දක්ෂ වෙන්න ඕන කියලා කියන්නේ ඇයි? පින්වත්නි බුද්ධ කාලයේ එක වෙලාවක මෙහි ඉඳලා කණ්ඩායමක් ගිහින් තියෙනවා හාමුදුරුවරු ටික. පිළිවෙත් පුරාගෙන ඉඳලා මේ හාමුදුරුවරුන්ට එක කාන්තාවක් දන් දීලා එයාගේ නම ගෝපිකා කියලා ස්ත්‍රියක් දන් දීලා මේ හාමුදුරුවරු ඉතින් පිළිවෙත් පුරාගෙන ඉඳලා හැබැයි එකහාරු කෙනෙකුට මාර්ගඵල ලබන්න බැරි වුණා. එක හාමුදුරු කෙනෙක් කොහමරි මඟඵල ලබලා අනාගාමි වෙලා බඹලෝ ගිහින් තියෙනවා. මීතුරු තුන් නමට මඟඵල ලබන්න බැරි වුණා. ඉතින් මේ ගෝපිකා කියන කෙනා මැරිලා ගෝපක දිව්‍ය පුත්‍රයා වෙලා ඉපදුනා. මේ හාමුදුරුවරු ඉපදුනේ ඒ ගෝපක දිව්‍ය පුත්‍රයාගේ විමානේ. ඉපදුනේ ගාන්ධර්ව දෙවිවරු අතර. ගාන්ධර්ව දෙවිවරුන්ගේ ස්වභාවය මොකද? ඒගොල්ලෝ තමයි දිව්‍ය ස්වභාවේ නටන්නේ, ගයන්නේ, වයන්නේ. දැන් මෙහි පිළිවෙත් පුරපු පැවිදියා ඉපදුනේ කොහෙද? ගාන්ධර්ව දෙවිවරු අතර. එතකොට එහෙ ඉපදුනාට පස්සේ මහාන කමන්නේ නටන එක තමයි වැඩි. ගයන එක, වයන එක. ඒක තමයි භවයේ ස්වභාවය. මේ පිළිවෙත් පුරාගෙන ඉන්නවා. කාමයන්ම වළඳන විදියට ජීවිතේ කන පිට හැරෙනවා. ඒක සසරේ ස්වභාවයක්. දැන් බලන්න කර ගෝපක දිව්‍ය පුත්‍රයාගේ විමානීම මේ අය නටන්න තමයි ඉපදුනේ. ඉතින් මේ දවසක් මේ ගෝපක දිව්‍ය පුත්‍රයාගේ විමානේ ලස්සන විමානයක් කරනවා. මේක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සක්කපඤ්ඤ කියන සූත්‍රයේ තියෙන. ඉතින් මේ ගෝපක දිව්‍ය පුත්‍රයාගේ විමානේ මේ හාමුදුරුවරු තුන් නම් එහි ගිහින් දැන් දිව්‍ය පුත්‍රයෝ විදියට බොහොම ලස්සනට ඉපදිලා නටනවා, දැන් ගායනවා, වයනවා. ඉතින් මේ දිව්‍ය පුත්‍රයා දැනගත්තා මේ මන් දන් දුන්න හාමුදුරුවරු නෙමේ නටන්නේ. දිව්‍ය සභාවම නිහඬ කළා. නිහඬ කරලා ඉස්සරහට එන්න කිව්වා. යාවම කිව්වා අර හාමුදුරුවන්ගේ මේ ස්වභාවයෙන්ම කතා කළා. අනේ හාමුදුරනේ ඔබ වහන්සේලාද මේ නටන්නේ? දැන් මේක මගේ එකක් එහෙම නෙමේ, සක්කපඤ්ඤ සූත්‍රය බැලුවම පේනවා. ඔබ වහන්සේලාද මේ නටන්නේ? අනේ හාමුදුරනේ මං ඔබ වහන්සේලාට දන් දුන්නා, ඔබ වහන්සේලාට පිළිවෙත් පුරන්න අනුග්‍රහ කරලා මම ඔබ වහන්සේලා කියන විදියටම සුගතිය ආවා. මට මගපල ලබන්න කොහොමත් බැරි වුණා. හැබැයි මං දන් දීලා ඔබ වහන්සේලාට සංඝෝපස්ථාන දක්වලා සංඝ පිරිස වෙනුවෙන් මං කරපු කැපවීම වෙනුවෙන් මම මේ ගෝපක දිව්‍ය පුත්‍රයා වෙලා මේ මහ විශාල විමානයක ඉපදුනා. ඉතින් ඔබ වහන්සේලා මං ඉස්සරහා ඇවිල්ලා මේ නටනවා දැන්. මගෙන් දානි වළඳපුවායි නටනවා දැන් මං ඉස්සරහා. ඉතින් මේ ඔබ වහන්සේලා නටනවා දැක්කාම මගේ ඇඟ සීතල වෙලා යනවා. මං ඉස්සරහා නටනවා දැක්කාම මට ඒක බලාන ඉන්න බෑ. ඒකයි මම මේ නිශ්ශබ්ද කළේ. ආන්දරණී ඔබ වහන්සේලා මේ විදියට ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩුවේ මෙහිට ඇවිල්ලා නටන්නද කියලා ඇහුවා. එතකොට මේ දෙනමක් කල්පනා කරලා තියෙනවා ඇත්තනේ මේ කියන අන්න ධර්ම සංවේගී. දෙනමකට හිතිලා තියෙනවා මේ දිව්‍ය පුත්‍රයා කියන මේ දිව්‍ය පුත්‍රයා කියන කතාව ඇත්තනේ. අපි ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩුවට අපේ අප්‍රමාදේ දුර්වලයි. පිළිවෙත් පුරාගෙන අපිට ඉස්සරහට යන්න බැරි වුණා. ඉතින් ඒකනේ මේ අපිට උනේ කියලා මේ හාමුදුරුවෝ දෙන්නේ, ඒ කියන්නේ මේ දිව්‍ය පුත්‍රයෝ දෙන්නේ. හැබැයි මේගොල්ලෝ හොඳට ධර්මයේ දන්න අයනේ. ධර්මයේ මතු කරනකොටම යාළට යාළව පේන්න පටන් ගත්තා. අනාගාමි වෙලා දෙන්නෙක් ඒ වෙලාවෙම අතුරුදහන් වෙලා බඹලෝ ඉපදුනාලු. එක්කෙනෙක් ගණන් ගත්ති නැල්ලු. තුන්දිරි හිටියනේ. එක්කෙනෙක් හිතුවලු ඔයා ඔයාගේ වැඩක් බලාගන්න. එහෙම ඉන්නවනේ අද. අපි ගැන බලාගන්න. අපි ගැන මේ බලන් ඕනේ. ඔයාලා ඔයාලා ගැන බලාගන්නකො. ඔයාලා යන ලෝකෙකට යන්නකො. අපි ගැන ගෙවල් වල ළමයි කියන්නේ නැද්ද එහෙම? මේ අම්මා ගැන බලාගන්නකො. අපි ගැන බලාගන්න. කියලා කියනා ඉන්නවා. අන්න ඒ වගේ උද්දච්ච කෙනෙක් වෙන්න ඇති මේ පැවිදි වෙලා තින්න කාලේ. එයා අර කතාවකෝ අනේ ඔයා ඔබතුමාගේ වැඩක් බලාගන්න වගේ හිතක හිටියා. ඉතින් මං හිතන්නේ එයා අදත් නටනවා ඇති. මේ දවස්වලත් නටනවා ඇති. ඉතින් බලන්න පින්වත්නි ධර්ම සංවේගය නැති වුණාම වෙන දේ. අපිට මේ ධර්ම සංවේගය, ඒ කියන්නේ ධර්ම සංවේගය කියන එකේ ස්වභාවය මොකද්ද? සාතිසේ සංවේගය කියලා මලගෙවල් වල සුදු පාට පෝස්ටර් වල ගහලා තිනකොට ඔයාලවයි දකින්න ඕන. මලමිනිය තුලින් ඔයාලට ඔයාලව පේන්න ඕන. අඬන දොඩන වැළපෙන සෝසුසුම් හෙලන මිනිස්සු අතර ඔයාට ඔයාගේ අම්මා පේන්න ඕන, තාත්තා පේන්න ඕන, දරුවෝ පේන්න ඕන, ස්වාමියා පේන්න ඕන, බිරිඳ පේන්න ඕන. ඉතින් ඒ නිසා පින්වත්නි මේ කතාව ඔයාලා හොඳට දරා ගන්න ඕන. මේ ධර්ම සංවේගය නැත්තම් ඔයාලට මේ කාරණා තුන අහුවෙන්නේ නැහැ. මොකද්ද? සිතක් සකස් වෙන්නේ කොහොමද? සිතේ ස්වභාවය කුමක්ද? සිත සහ ගත අතර පවතින අන්තර් සම්බන්ධය මොකද්ද? ඔය තුන දන්නේ නැති මිනිහෙක් මොන විදියට විපස්සනා කළත් වැඩක් නැහැ. විපස්සනා නෙමෙයි පටිසෝපාදේ නෙමෙයි සතර සතිපට්ඨාන නෙමෙයි මොනෝ වඩන්න පටන් ගත්තත් වැඩක් නැහැ ඔය කාරණා තුන දන්නේ නැත්තම්. සිතේ ස්වභාවය දැනගන්න ඕන. සිත සකස් වෙන විදිය දැනගන්න ඕන. සිත සහ ගත අතර අන්‍යෝන්‍ය අඤ්ඤමඤ්ඤ සම්බන්ධේ අන්‍යෝන්‍ය සම්බන්ධය දැනගන්න ඕන. එතකොට යාට යාව තේරෙනවා. එයාට ලෝකය ගැන කියවන්න පුළුවන්. එයාට ලෝකය ගැන අඳුන ගන්න පුළුවන්. ජීවිතය පිළිබඳ මහා බරක් තැනින්න ගන්නවා. මේ බඳු බරක් සහිත ඔසවාගෙන යන ජීවිතයක් කුමටද කියලා යම්කිසි ආකාරයකට මේ වික්ෂිප්ත බවක් Taman තුල එනවා. ඒ වික්ෂිප්ත බව හරිම හොඳ එකක් පින්වත්නි. ඒ වික්ෂිප්ත බවත් එක්ක තමයි යාගේ ජීවිතේ සංක්ෂිප්ත වෙන්නේ, කෙටි වෙන්නේ, සසර ඉවර වෙන්නේ, පොඩි වෙන්නේ. ඉතින් අපිට එහෙම නෑ පින්වත්නි. දැන් බලමු අපි මොකද්ද මේ සිතේ ස්වභාවය, සිතක් සකස් වෙන්නේ කොහොමද, සිත සහ ගත අතර අන්‍යෝන්‍ය සම්බන්ධය මොකද්ද, ඔය තුනනේ අපි දැනගන්න ඕනේ. ඒතර ඔය තුන දැන ගැනීම පිණිස භික්ෂුව හරියට උදව් කරනවා, නොසෑහෙන්න උදව් කරනවා. දේශකේ අනේ හරියට දේශකේ ඔයව ගැන උදව් කරනවා. ඒ ඔය ගැන උදව් කරන්නේ නැත්නම් ඒව දේශනා වෙන්නත් බෑ ඇත්තටම. ඔයාලට ඔයාලගේ සිත ලිහලා පෙන්වන්න නැත්නම්, ඔයාලගේ සිත සහ ගතේ පරමාර්ථ කතාව කියන්නේ නැත්නම්, සිතේ ස්වභාවය ගැන ඔයාලට කිසිම අවධිකමක් ඒ දේශනාව තුලින් එන්නේ නැත්නම්, ඒ දේශනා ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන එක හොඳයි. ඒ දේශනා ගැන පරිස්සම් වෙන්න ඕන. මොකද ඒ පරිස්සම් වෙන්න ඕන කියන්නේ ඒවා නරකයි කියලා නෙමෙයි. සෝවාන් වීම ආදී මගඵල කරා යන්න නම් ඒවායින් පුළුවන්කමක් නැහැ පින්වත්නි. සත්‍යාවබෝධයේ කරා යන්න නම් ඒවායින් පුළුවන්කමක් නැහැ. දැන් බලමු අපි සිතක් සකස් වෙන්නේ කොහොමද? සිතක් සකස් වෙන්නේ කොහොමද? සිතක් සකස් වෙන්නේ අරමුණු ප්‍රත්‍යයෙන්. අරමුණක් නැත්තම් කවදාවත් සිතක් සකස් වෙන්නේ නැහැ පින්වත්නි. සිතක් සකස් වෙන්නේ අරමුණක් නැත්තම්. අරමුණක් තුල සිත සකස් වුණාට පස්සේ ඒ අරමුණ වටේට කල්පනා කරන්න පුළුවන් මට්ටම එනවා. ඒ අරමුණ වටේට අවට කල්පනා කරන්න පුළුවන් මට්ටම එනවා. ඒක ඔය සිතක් සකස් වීම ඇතුලේ ඒකට අපි කියන්නේ විතක්ක කියලා. විතක්ක. ඊට පස්සේ අරමුණ තුලත් තමන් තුලත් ඇති සම්බන්ධතාවයක් පේන්න ගන්නවා. ඒකට කියන්නේ ප්‍රපංච කියලා. ප්‍රපංච. අරමුණත් පේනවා, අරමුණ ඇසුරු කරන සිතත් පේනවා. මේ දෙක අතර අන්තර් සම්බන්ධයට බලපාන පුද්ගල භාවයත් පේනවා. එහෙනම් සිතත් සකස් වෙන්නේ කොහොමද? අරමුණකින්. අරමුණෙන් තොරව කවදාවත් සිතක් සකස් වෙනවද? සකස් වෙන්නේ නැහැ. අරමුණක් නැත්තම් සිතක් නැහැ. අරමුණින් තොරව සිතේ පැවැත්මක් ගැන අපිට කතා කරන්න පුළුවන්කමක් නැහැ. සිතට ජවය අරමුණමයි. සිතේ නැගී සිටීම අරමුණ ඇසුරෙන්මයි. අරමුණු නැති වෙලාවට සිත නිද්‍රාගතව භවාංග මට්ටමින් සිත පවතිනවා. අරමුණින් තොරව සිතට සක්‍යතාවයක් නැහැ. සිතේ උද්වේගයක් නැහැ. පින්වත්නි අරමුණ වටේටමයි සිතක් සකස් වෙන්නේ. ඒතර අරමුණක් පදනම් කරගෙන සිතක් සකස් වෙනකොට ඒ සකස් වීම ඇතුලේ අරමුණ ඇසුරු කරගෙන ඒක වටේට හොයන්න, බලන්න, කියවන්න, විමසන්න පුළුවන්කම එනවා. වටේට. ඒකට කියනවා විතක්ක කියලා. විතක්ක. අරමුණ සහ ඔබ අතර තියෙන අන්තර් සම්බන්ධයක් පේනවා. අරමුණ නිකන් මගේ වසඟේ පවත්වන්න පුළුවන් වගේ එකක් දැනෙනවා. පුද්ගලාර්ථයක් ඇතුළෙන් එනවා. අරමුණ සහ ඔබ අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධය පේනවා. ඒ සම්බන්ධයට අපි කියන්නේ ප්‍රපංච. ප්‍රපංච ඔච්චරයි සිත සම්බන්ධ. දල කතාව, දල අදහස. ඊට පස්සේ සිතේ ස්වභාවය දැනගන්න ඕන. මොකද්ද සිතේ ස්වභාවය? සමුදය නිරෝධය, ඇතිවීම නැතිවීම. සිත ඇති වෙනවා නැති වෙනවා. සිත ඇති වෙලා නැති වෙලා යන්නේ ගතේ විදියටම නෙමෙයි. ගතත් ඇති වෙලා නැති වෙලා යනවා. සිතයි ගතයි දෙකම ඇති වෙලා නැති වෙලා යන කමක් තමයි තියෙන්නේ. නමුත් පින්වත්නි, සිත ඇති වෙලා නැති වෙලා යනකොට ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ. දැන් හටගන්න සිත ඊළඟ මොහොතේ කවදාවත් හටගන්නේ නැහැ. ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා ආය හට. ගත එහෙම නැහැ. ගතත් ඇතිවි නැතිවි යන බව හැබෑව. හැබැයි ගත පින්වත්නි ඇති වෙලා නැති වෙලා යන කමෙන්මයි හටගන්නේ. සිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා ආය හටගන්නේ. ඔන්න ඔක තමයි සිතේ ගතේ වෙනස. මේ කය සම්පූර්ණයෙන් ඇති වෙලා නැති වෙලා යන එකක්. නිරන්තරයෙන් හටගෙන බිඳිලා යනවා. හරිද? මේ නිරන්තරයෙන් හටගෙන බිඳිලා යන එක බිඳෙන කම තුලින්මයි ඊළඟට රූපේ උපද්දවන. මේ රූපේ කතා. බිඳෙන කම තුලම ආය රූපේ උපද්දවන. බිඳෙන කම තුලින්ම රූපේ උපද්දවන. ඒ බිඳෙන කම තුලින්ම උපදින නිසා රූපේ අවිච්ඡින්න පවතිනවා වගේ එකක් අපිට දැනෙනවා. බිඳෙන කම තුලින්මනේ උපදින්නේ. ඒ බින්දෙනකම තුලින්ම උපදින කමට අපිට හිතෙනවා මේ රූපය අවිච්ඡින්නව පවතිනවා කියලා. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ අර දැන් අවුරුදු 5කට තිබ්බ පස්සේ ඉස්සලා තිබ්බ රූපේ නෑ කියලා තේරෙනවා. අවුරුදු 5කට ඉස්සලා බැලුවලමට පොඩ්ඩක්වත් ඒක වගේ නෙමෙයි. වෙනස්. ඇයි? ඒ බින්දි බින්දි හටගන්න නිසා බින්දෙන රූපේ ස්වභාවය තමයි බින්දෙනකම තුලින්ම නැවත හටගන්නවා. ඒ හටගන්න රූපය බිඳිච්ච රූපයට ගොඩාක් කිට්ටුයි. මේක ඉතින් පරමාර්ථ සත්‍යයක්. මේක සාමාන්‍ය ඉන්ද්‍රිය අත්දැකීමක් නෙමෙයි. ඇහෙන් බලලා නම් මේ එකක් තේරුම් ගන්න බෑ. ඉතින් බුදු කෙනෙක් මහ විශාල ඥානයකින් මෙහෙම එකක් වදාලා විනා අනේ සාමාන්‍ය කෙනෙකුට නම් මේක ඔරොත්තු දෙන්නේ නැහැ. ඇත්තට සාමාන්‍ය කෙනෙකුට මේ යථාර්ථයේ උරගාන්න බෑ. පින්නොත් සිතේ ස්වභාවය කුමක්ද එහෙනම්? සිතේ ස්වභාවය තමයි පින්නොත්නි බිඳෙනකම තුලින්මයි නැවත හටගන්නේ. සිතේ ස්වභාවයේ බිඳිලා නිරුද්ධ වෙලා ආය හටගන්නේ. ගතේ ස්වභාවයේ බිඳෙනකම තුලින්මයි නැවත හටගන්නේ. දෙකම බිඳි ඇති වෙන නැති වෙන ස්වභාවය තමයි ගතේ සිතේ දෙකේම తত্ত্বය. හැබැයි ගතේ ස්වභාවය තමයි බිඳෙනකම තුලින්ම එතනින්ම ආය හටගන්නවා. හැම වෙලාවෙම ඔක වෙනවා. ඒක හැම වෙලාවෙම වෙනවා කියලා අපි පිළිගන්නේ නැහෙනි. ඊයේ සිටියේ මම, අදත් ඉන්නවා, අද ඉන්න මම, හෙටත් ඉන්නවා, මැරෙනකම් මමම තමයි කියලා මිනිස්සු කියන්නේ. මැරෙනකම් මමම නම් මිනිසු මොකටද ෆොටෝ ගහලා ගෙවල් වල තියාගන්නේ? ෆොටෝ ගහලා ගෙවල් වල තියාගෙන පෙන්නන්නේ මේ බලන්නකෝ මේ අපේ පුතා පොඩි කාලේ මේ ඉන්නේ යා තමයි කියලා. අනේ යා කියලා අඳුර ගන්නත් බෑ දැන්. ඇයි? නිරන්තරයෙන් විපරිණාමයට පත් වෙලා ඒකට කිය ආ දැන් ලොකු වෙලා අවුරුදු 25ක් විතරනේ පුතාට ඒකයි අඳුර ගන්න බැරි නෑ පින්වත්නි. නි අවුරුදු 25ක් ගිහින් පුතා වෙනස් වුණා නෙමේ, නිරතුරුව වෙනස් වෙවි ආපුකමත් තියෙන්නේ. හැම වෙලාවකම වෙනස් වෙවි ආපුකමක් තියෙන. ඒක වෙනස් වෙන්න හේතුව මොකද්ද? රූපේ බින්දෙනකොට බින්දින කමින්ම නැවත ආය හට ගන්නවා. හට ගන්න රූපේ බින්දෙනකට ගොඩාක් කිට්ටුයි. ඒ වගේ බින්දි හටගෙන කෝටි ගාණක් හටගෙන දැන් ඇවිල්ලා තියෙන තැන තමයි ඔය. දැන් ඇවිල්ලා ඉස්සරහටත් ඕකමයි වෙන්නේ. මොහොතක් ගානෙම ඕක වෙමින් පවතින. ඉතින් අර ඒක බොහොම ගැඹුරෙන් උදාහරණයක් විදියට අපි මේ ඇත්තටම භාවනා ක්‍රමවල ඔය අපේ තියෙන සක්මන් භාවනාව වගේ ඉරියාපත පබ්බේ වගේ එකක් වඩනකොට කාලයක් වඩාගෙන යනකොට තමන්ගේ රූප කලාප පවා බින්දෙන විදිය බලන්න පුළුවන්. ඉතින් කාලයක් සක්මන් කරනකොට ඒ සක්මන තුලම තමන්ගේම රූපයේ දෙස බලනකොට තමන්ගේම රූපේ පවා තමන්ගේම සිතට වැටෙහෙන්නේ නැතුව යනවා. සක්මුගා දියුණු වෙනකොටයි ඒක වෙන්නේ. ඒක හේතුව අරමුණු ප්‍රතිබද්ධ නොවි තමන්ගේම සවිඥානික කය පිළිබඳ සවිඥානික වී තමන්ගේම රූපයේ දෙස ඉතාම සිහියෙන් බලාගෙන ඉන්න කෙනාට තමන්ගේ රූපය මනාව වැටහෙන්න ගන්නවා. තමන්ගේ රූපේ පේන්නේ නැතුව යනවා. නිකන් පේන්නේ නැහැ කියන්නේ මොකුත්ම නැහැ නෙමෙයි, හිස් භාවයක් නෙමෙයි, නිකන් රූපේ නලියනවා වගේ දැනෙනවා. දැන් උදාහරණයක් විදිහට සක්මන් කරලා ටික වෙලාවක් සක්මන් කරාන් පස්සේ ඔයාලට නිකන් බලන්න හයියෙන් ඇවිදලා හොඳට සිහිනුවන තිබ්බොත් තමයි මේ කෙන්ඩා ප්‍රදේශයට අත තියාගෙන ඉන්නකෝ. ඒතර නිකන් මේ කකුල නලියනවා වගේ දැනෙනවා. ඒ වගේ ඒ සංවේදිකම උපරිම තලයට දැනෙන්න ගන්නවා. මේ රූප කලාප බින්දෙනව විදිය තමන්ගේ ඇඟට දැනෙනවා. මේ මත අතට දැනෙන්න ගන්නවා. උගාත් තියුණු සිහියක් තියෙන්න ඕන. දර් තියුණු සිහියක් තියෙන්න ඕන. මේ හිටගෙන ඉන්නකොට දැන් පින්වත්නි මේ කකුල නලියනවා නලියනවා වගේ දැනෙනවා. හිරි වැටුණාම ඇති වෙන අත්දැකීමක් තියෙන. අන්න ඒ වගේ ඉතින් මේ මුළු ඇඟම නලියනවා වගේ දැනෙනවා. ඉතින් ඒක බොහොම භයානක අත්දැකීමක් නෙමෙයි. නමුත් පින්වත්නි යාට තියුණු සිහියක් ඇති වෙනකොට යාට ඉරියාපත පබ්බය තුලින් තමන්ගේම රූපය ඒ ආකාරයෙන් වැටෙන්න පටන් ගන්නවා. ඒක මහ විශාල දියුණුවක් ඇත්තටම. එහෙනම් එහෙනම් මතක තියාගන්න මේක එක දෙයක්. මොකද මේ භාවනාවෙන් ලබන අත්දැකීම් ටිකක් විදියටයි අපිට මේ අහගන්න දේ දරන්න වෙන්නේ. ඔයාලා මේ දැන් අහගන්න දේ තියෙනව නේද? ඒක භාවනා නොකරන කෙනෙකුගේ අත්දැකීමක් නෙමෙයි. භාවනා නොකරන කෙනෙකුට මේ අත්දැකීම අයිති නැහැ ඇත්තටම. හැමදාමත් මේ අත්දැකීම අයිති භාවනා කරන කෙනෙකුටයි. භාවනා රම්මණයට සමවදින කෙනෙකුටයි මේක අයිති. භාවනා නොකරන කෙනෙකුට මේ කතාව ගෝචර නැහැ. භාවනා නොකරන කෙනෙකුට මේක තේරෙන්නෙත් නෑ පින්වත්. හරි, එතකොට දැන් ගතේ ස්වභාවය එමුනාල් සිතේ ස්වභාවය මොකද? සිත බිඳෙනවා, ආයේ බිඳිලා හටගන්න එක පරණ එකට කිසිම සම්බන්ධයක් නෑ. ඔන්න ඕක තමයි ගත සිත දෙක පවතින ස්වභාවයේ ස්වභාවෝක්තියෙන් වෙනස් වීම. ස්වභාවේ අපි කියන්නේ සිතේ ස්වභාවයද? දැන් මේ කිව්වේ ගතේ ස්වභාවය ගැන කිව්වට ඒක කිව්වේ සිතේ ස්වභාවය තේරුම් ගන්නයි. එතකොට ගතේ ස්වභාවය තමයි බිඳෙනකම තුලින්ම හටගන්නකම. ඒ හටගන්න එක බිඳිච්ච එකට ගොඩාක් කිට්ටුයි. ඒකයි අපි එක වගේම පේන්නේ නිතර මේකයි. සිතේ ස්වභාවය බිඳෙනවා, බිඳිලා හටගන්න එක පරණ බිඳිච්ච එකට කොහෙවත් සම්බන්ධ නැහැ. පරණ බිඳුන එක තියෙන එකට කිසිම සම්බන්ධයක් නැහැ. ඒකයි මේ අඬනවා මේක පාර හිනා වෙනවා. ඉතින් මේ අඬ අඬ හිනා වෙන ලෝකයක් මත විශ්වාසය තියෙනවනේ. බලන්න එයා මං වෙනුවෙන් ඉන්නවා, මම ඔයා වෙන අපි දෙන්නට දෙන්න ඉන්නවා, කවුරුවත් ඕනේ නැහැ කියනවා. මොන බොරුද පින්වත්නි? එහෙම එකක් ලෝකේ කොහෙද තියෙන්නේ? බිඳිලා ආයෙත් හටගන්නකොට පරණ එකට කිසිම සම්බන්ධයක් නැති සිතක් නම් ආයෙ හටගන්නේ. ඒක ඒක දරුවා තුලයි, අම්මා තුලයි, ස්වාමියා තුලයි, බිරිඳ තුලයි, හොක්කෝගේම සිත්වල ඔය වට්ටම නම් තියෙන්නේ. පින්වත්නි කොහොමද මෙහෙම මෙබඳු බිඳි බිඳි හටගන්න සිතක් තියෙන කෙනෙක් මත විශ්වාසිත යන්නේ? පින්වත්නි සත්‍ය අවබෝධයේ පැත්තට බර වෙච්ච, සත්‍ය අවබෝධයේ පැත්තට නැමිච්ච එක මිනිහෙක්වත් විශ්වාසිත යන්නේ ලෝකෙ මත විශ්වාසිත යන්නේ. ඒකනේ ආ හුදකලා වෙන්න පුළුවන් තරම්. ධර්මයක් මුණ ගැහෙනකොට ඒ ධර්මී මුණ ගැහෙන කෙනාගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? හරියට හුදකලා වෙනවා. පිරිසත් එක්ක ඉන්න කැමති නැහැ. වැඩිය කට්ටියත් එක්ක ඇඟ ඇලුම්කම් පාණ්ඩ කැමති නෑ. පිරිසත් එක්ක ඉන්න එක යාට මහ විශාල මේ කටුක දෙයක් විදියට වැටෙන. දැන් ඔයාලට වැටෙනවද එහෙම? ඔයාලට ගෙදර කවුරුවත් නැත්තම් හරීම ආසයි දෙදාට ඉන්න නෑ පින්වත්නි. ඔයාලා හරි කම්මැලිකමින් එහෙට ඇවිදිනවා, මෙහෙට ඇවිදිනවා, ෆෝන් එක අතට ගන්නවා, ටීවී එක දානවා, ෆිල්ම් බලනවා, බැරිම තැන කෝල් කරලා බලනවා. මට මේ කම්මැලි කියනවා, ඇයි එන්නේ නැද්ද කියලා අහනවා, ඇයි හෙට එන්නේ අද හවසම එන්න බැරිද කියලා අහනවා, මට ඉන්න අමාරුයි කියනවා, මට තනියෙන් උයන්න බෑ කියනවා. ඔය මොකුත් ප්‍රශ්න නෑ සිත අවබෝධ කළා. ඒ සිත අවබෝධ කළාට පස්සේ යාට ලෝකෙ මත කිසිම විශ්වාසයක් නෑ. විශ්වාසය ලෝකෙ මත විශ්වාසය තියෙන සිත ගැන නොතේරෙන කමට, සිත ගැන නොහඳුනන කමට, සිත ගැන නොහඳුනන කමක් තියෙන හැම වෙලාවකම පින්වත්නි යා මොකද කරන්නේ? සිත ගැන දන්නේ නැත්තම්, වැටහෙන්නේ නැත්තම්, තේරෙන්නේ නැත්තම්, අඳුනන්නේ නැත්තම් යා සිත හිතලුවලට වටිනාකම් දෙනවා. හිතලුවලට එයාට සිත ගැන තේරෙන්නේ නැහැ. එතකොට සිතේ ස්වභාවය තමයි පින්වත්නි ඇති වෙන නැති වෙනකම. ඒ ඇති වෙලා නැති වෙලා යනකොට ආය ඇති වෙන සිත නැති වෙච්ච සිතට කොහෙත්ම සම්බන්ධයක් නැහැ. එතකොට සිත තමයි වේගයෙන්ම බිඳෙන දේ. එච්චර වේගයෙන් කිසිවක් බිඳින්නේ නැහැ. සිත තරම් වේගයෙන් බිඳෙන ලෝකයේ කිසිම ප්‍රවාහයක් නැහැ. එච්චර වේගෙන් සිත බිඳිලා යනවා. එහෙම බිඳිලා ආය හටගන්නකොට ඒ බිඳිච්ච එක නෙමෙයි නම් හටගන්නේ කොහොමද පින්වත්නි? මේ බඳු සිතක් මත අපි විශ්වාසයක් තියන්නේ. විශ්වාසයක් තියන. එහෙනම් දැන් සිතේ ස්වභාවය බිඳෙන එක. බිඳෙන එක තමයි සිතේ ස්වභාවය. ඊට පස්සේ අපි බලන්න ඕන මෙන්න මේක ඉතා වැදගත් දෙයක්. මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටම. ගතයි සිතයි දෙක අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධය. ඔන්න ඔතන තමයි භෞතිකවාදීනුත් කඩාගෙන වැටෙන්නේ, විඥානවාදීනුත් කඩාගෙන වැටෙන්නේ ඔක්කොම. දැන් මේ තමාර අය දෙපැත්තට බෙදිලානේ ගහගන්නේ ලංකාවේ ලෝකේ හැමතැනම. මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ කතා කරන්නේ, බුද්ධ වචනේ කතා කරන්න කිසිම සුදුසුකමක් නැති අය. මම කියන්නේ ඒ කියන්නේ දැන් බලන්න සමහර අය මම දැක්ක පෞගේ දවසල එක වීඩියෝ පටයක් ඒ තනිකර මිත්‍යා දෘෂ්ටිකය. ඒගොල්ලෝ තමයි අපේ සිද්ධාර්ථ කුමාරයා ගැන කතා කරන්නේ, යශෝදරාව ගැන කතා කරන්නේ. ඒගොල්ලන්ගේ කෙලෙස් වලට හරියන විදිහට තමයි යශෝදරා ගැන යාලා කියවන්නේ. ඉතින් ඒවා මිලියන ගණන් ඒ වීඩියෝස් බලනවා. මිලියන ගණන් බලනවා. එහෙනම් මතක තියාගන්න මේ කාලේ ධර්මයට වඩා අධර්මයේ කොහොමත් බලවත්, අධර්මයේ තමයි වැඩියෙන් වැඩෙන්නේ. මේ ගත සහ සිත, ගතේ ස්වභාවයත් සිතේ ස්වභාවයත් හරියට දැනගත්තට පස්සේ එයා භෞතිකවාදියෙක් වෙන්නෙත් නැහැ, විඥානවාදියෙක් වෙන්නෙත් නැහැ. භෞතික දැන් ලෝකේ ඉන්නේ භෞතිකවාදීනු විඥානවාදී. ඔය දෙකට මේ අහුවෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ දැන් ඉන්නවා මේ එක එක වාදීන්. කොටසක් නිරාගමිකවාදීන්, කොටසක් භෞතිකවාදීන්, කොටසක් විඥානවාදීන්, කොටසක් මාක්ස්වාදීන්, හරි, කොටසක් සමාජවාදීන්. ඇයි සමාජයට ලොකු යහපතක් වෙන්න ඕනලුනේ? පින්වත්නි, ලොකුම යහපත වෙන්නේ මාක්ස්වාදේවත් සමාජවාදේවත් භෞතිකවාදේවත් විඥානවාදේවත් සාන්දෘෂ්ටිකවාදේවත් යත් කිසිම දෙයක් මත නෙමෙයි, ලෝකේ සුන්දරම යහපත වෙන්නේ යථාර්ථවාදේ මත. ඒ නිසා පින්වත්නි, කිසිම දවසක සමාජවාදීෙක් වෙන්න එපා, යථාර්ථවාදීෙක් වෙන්න. යථාර්ථවාදීෙක් වෙන්න. යථාර්ථවාදී කියන්නේ දෘෂ්ටියක් නෙමෙයි. දැන් ලෝකේ පෙරලෙන විදිය, වැටෙන විදිය, කැඩෙන විදිය, බිඳෙන විදිය, හටගන්න විදිය, නිරුද්ධ වෙන විදිය බලාගෙන ඉන්නවා, එච්චරයි. ඒ බලාගෙන ඉඳලා ඒ රිද්මය අඳුන ගන්නවා, එපමණයි. එයා ඒ රිද්මය අඳුන ගත්තට පස්සේ හරිම පහසු. දැන් ලෝකේ සමාජවාදී කියලා එකක් බිහි වෙන්නේ ඇයි? බිහි වෙන්නේ සමාජයට ඔක්කොටම එක වගේ ඒවා හම්බෙන්න ඕන නිසාලු. මේ වෙනත් අයගේ බඩගින්න දැනෙන්න ඕන නිසාලු. සමාජවාදී නැත්තම් බඩගින්න නැහැ කියන මේක ලෝකේ රිද්මයක් ඒක. නමුත් පින්වත්නි, හොඳට බලන්න අපගේ බුදුරජාණන් වහන්සේට තිබ්බ කරුණාව කොහොම එකද? ඒක මහා කරුණාව. බලන්න උන්වහන්සේගේ තිබුණ යථාර්ථවාදී නිසා ඒක ආවේ. බුදුරජාණන් වහන්සේ තරම් අපට අනුකම්පා කරපු කෙනෙක් නැහැ. එහෙම අනුකම්පා කරන්නත් බෑ ලෝකේ කාටවත්. ඒ නිසා ඔය පින්නතුල්ලා කිසිම වාදියෙක් වෙන්න එපා, යථාර්ථවාදියෙක් වෙන්න. යථාර්ථවාදීව බලනකොට ඔයාලට ගත සහ සිත දෙක දැනෙන මට්ටම, ගතයි සිතයි දෙක දැනෙන මට්ටම, ගත සහ සිත දෙක දැනෙන මට්ටමට අපි මොකද්ද කියන්නේ? ඔයාලට ගතයි සිතයි දෙක දැනෙන මට්ටමක් තියෙනවනේ, අන්නේ දැනෙන මට්ටමට තමයි ජීවිතය කියලා කියන්නේ. ජීවිතය කියන්නේ ඕකට. ගත සිත දෙක දැනි දැනි පවතින මට්ටමට අපි කියන්නේ ජීවිතය කියලා. එතකොට ජීවිතය කියන්නේ ඔච්චරයි. ගතයි සිතයි දෙක දැනින් නැති මට්ටමට ඔයාලට ජීවිතයක් තියෙනවද? නිදාගත්ත වෙලාවට ඔයාලට ජීවිතයක් වැටහෙනවද? නින්දෙදි ආයි නැගිට්ටාමනේ ජීවිතේ වැටහෙන්නේ. නිදාගෙන ඉන්න මිනිහෙකුට ජීවිතයක් තේරෙනවද? මොකුත් තේරෙන්නේ නැහැ. නැගිට්ටන් පස්සේ තමයි. සමහරට ඕන පහට නැගිටින්න ඕන. හතයි නැගිටිනකොට. නැගිටට පස්සේ තමයි තේරෙන්නේ අනේ හතට නැගිටලා තියෙන ඔෆිස් යන්න තියෙනව නේද? දරුවෝ ඉස්කෝලේට යවන්න තියෙනව නේද? බත් මාළු යන්න තියෙනව නේද? බත් මුල් බඳින්න තියෙනව. ඔක්කොම වැටෙනවා. එතකොට තමයි දාඩිය දාන්නේ. හරිද? පහට නැගිටින මිනිස්සේ හත වෙනකන් නිදාගන්න කිසි ඉහෙම් බහින ප්‍රශ්නයක් නැහැ. නැගිටපු ගමන් ඇයි ගත සිත දෙක දැනෙන මට්ටම ආවම එයාට ජීවිතය කියලා එකක් වැටහෙනවා. ගතයි සිතයි දෙක දැනි දැනි පවතින මට්ටමට ජීවිතය කියනවා. ජීවිත අවබෝධයෙන් තමයි නිවනට යන්න තියෙන නිසා එයා ගතත් අවබෝධ කරන්න ඕන, සිතත් අවබෝධ කරන්න ඕන. ඒකයි ජීවිත අවබෝධය කියන්නේ. සිත විතරක් අවබෝධ කරලත් ජීවිත අවබෝධය කරා යන්න බෑ. ගත විතරක් අවබෝධ කරලත් ජීවිත අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා විඥානවාදීන්ටවත් භෞතිකවාදීන්ටවත් කිසිම දවසක මාර්ගඵල හම්බ වෙන්නේ නැහැ. කිසිම දවසක ඒක හම්බ වෙන්නේ නැහැ. ඇයි හම්බ වෙන්නේ නැත්තේ? හම්බ වෙන්නේ නැත්තේ ගත සහ සිත දෙකම දැනෙන මට්ටමේ තමයි බුද්ධ ශාසනයේ ජීවිතය ලිහලා පෙන්නන්නේ. මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ නම් ජීවිතය, ජීවිත අවබෝධයට පත් වීමෙන් නිවනට පත් වෙන නිසා ගතත් අවබෝධ කරන්න ඕනේ, යා සිතත් අවබෝධ කරන්න ඕනේ. ඒ අවබෝධයෙන් තමයි යාට නිවනට පත් වෙන්න තියෙන්නේ. කොහොමද නැත්නම් නිවන් දකින්නේ? කොහොමද පින්වත්නි සත්‍ය අවබෝධය කරා යන්නේ? ඒකයි විඥානවාදී, විඥානවාදීන්ගේ දෘෂ්ටිවාද සියල්ලම අර්ථ ශූන්‍යයි නෙමේ. නමුත් මගඵල නැහැ. භෞතිකවාදීන් මේ භෞතිකත්වය ගැන යම් කියවීමක් තියෙනවා, ස්නායු පද්ධතිය ගැන, රුධිර සංසරණ වේගය ගැන, රුධිර සංසරණ පද්ධතිය ගැන, රුධිරයේ තියෙන්න ඕන සංයුතීන් ගැන, රසායනික ක්‍රියාවලීන් වල වෙනස් වීම ගැන, ඉතින් ඒවා ගැන යාට ලොකු කියවීමක් තියෙනවා. නමුත් එහෙම කියවීමක් තිබ්බට කිසිම දවසක තාක්ෂණ උප්පරිම තලයට දියුණු වෙලා භෞතික විද්‍යාව ඉහළටම දියුණු වුණත් මගඵලලාභීන් බිහි වෙන්නේ නැහැ. ඇයි ජීවිත අවබෝධයට යන්න ඕන නම් ජීවිතය කියන්නේ ගත සිත දෙක දැනෙන මට්ටම නම් ගතයි සිතයි දෙකම අවබෝධ කිරීමෙන් තමයි ජීවිත අවබෝධය කරා අපට යන්න තියෙන්නේ. නැත්තම් ජීවිත අවබෝධය කරා අපට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පින්වත්නි මේ යථාර්ථය ඉතා මැනවින් අඳුනගන්න, මේ යථාර්ථය මැනවින් දකින්න, මේ යථාර්ථය මැනවින් තේරුම් ගන්න පින්වත්නි. මේ තේරුම් ගැනීම ඉතාම වැදගත් තේරුම් ගැනීමක්. එතකොට මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටම නම් ජීවිතය ගත සහ සිත දෙක අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධය ගැන දැනගන්න ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ නාම රූප කියලා වෙනම බෙදුවේ. නාම ධර්ම රූපේ මත යැපෙනවා, රූපේ නාම මත යැපෙනවා, නාම රූප ධර්මයන් විඥානයේ මත යැපෙනවා කිය කී බුද්ධ ශාසනය කියන්නේ. විඥාන පත්‍ය නාම රූපං කියලා කියන්නේ. හරිද? විඥාන පත්‍ය නාම රූපං. එතකොට විඥාන පත්‍ය නාම රූපං කියන එක යා හොඳට දැනගන්න ඕනේ. එයා දැනගන්න ඕනේ මේ ගත සිතට ප්‍රත්‍යයයි සිත ගතට ප්‍රත්‍යයයි අන්‍යෝන්‍යමසෙන් අඤ්ඤමඤ්ඤවසෙන් යැපෙනවා. ගතට ගත සහ සිත දෙක අතර පවතින සාපේක්ෂතාවේ මත පවතින අඛණ්ඩ සම්බන්ධය. ඒතර ගත සහ සිත දෙක අතර පවතින්නේ සාපේක්ෂතාවේ මත පදනම් වෙච්ච සම්බන්ධයක් නිසා මේ සාපේක්ෂතාවේ බිඳුනහම ගතට පවතින්නත් බෑ සිතට පවතින්නත් බෑ. ඒකයි මරුණා කියලා කියන්නේ අපි. අපි මරුණා කියලා කියන්නේ මොකද? මේ මරණය කියන්නේ ගත සහ සිත අතර පවතින අන්තර සාපේක්ෂතාවේ කඩාගෙන වැටෙනවා. ගතට වෙන හානිය මත සිතේ පැවැත්මට අභියෝගයක්. සිතට වෙන හානිය මත ගතේ පැවැත්මත් අභියෝගයක්. මෙතින් ඒ නිසා මේ ගත සහ සිත සාපේක්ෂව පවතිනවා. ගත සිත දෙකම ස්වභාවයට සාපේක්ෂව පවතිනවා. ගත සිතට සාපේක්ෂයි සිත ගතට සාපේක්ෂයි මේ දෙකම ස්වභාවයට සාපේක්ෂයි. ස්වභාවයට ඒ කියන්නේ ගත සහ සිත දෙකම ස්වභාවයට සාපේක්ෂයි. මේ ස්වභාව ධර්ම රිද්මය තුළ මිනිසුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 120යි කියලා කියමුකෝ. පින්වත්නි පෙර කර්මයෙන් අවුරුදු 500ක් ජීවත් වෙන්න තරම් එයාගේ සිත තුළ කර්ම ශක්තියේ ප්‍රබලභාවයක් තිබ්බත් උප්පරිම අවුරුදු 120යි ඉඳ වෙන්නේ. ඇයි? ස්වභාවයටත් සාපේක්ෂයි. ඒ කියන්නේ එයාගේ පරණ කර්ම ශක්තිය හරි ප්‍රබලයි. කොච්චර ප්‍රබලයිද කියනවා නම් එයා කරපු පුණ්‍ය ශක්තිය එයාට පරමායුෂ වලට නෙමෙයි අවුරුදු 500ක විතර ආයු අපේක්ෂාවකට යන්න තරම් එයාගේ ජීවිතේන්ද්‍රිය රූපේ පැවැත්මටයි ශක්තියක් ඇතුලේ තියෙනවා. නමුත් ස්වභාවයට සාපේ. ස්වභාවය මොකද්ද? ස්වභාවය තමයි මේ අවුරුදු 85කින් මැරෙන්න ඕන. ස්වභාවය ඒකට ඒ ඇයි අවුරුදු ස්වභාවයේ තත්ත්වය මොකද්ද? ඒක විස්තර කරන්න ටිකක් වෙලා යනවා. ස්වභාවයේ විශේෂත්වය තමයි මේ භ්‍රමණ වේගයේ පවා බලපානවා. ඉතින් මේ භ්‍රමණ වේගය එන්න වැඩි වෙලා එක වෙලාවක මේ අපේ තියෙන කායික එනර්ජි එක න්‍යෂ්ටියට වේගෙන් ඇදලා ඒකයි වියපත් වෙන්නේ. ලෝකෙ වියපත් වීම දන්නේ නැහැ මිනිස්සු කොහොමද වෙන්නේ කියලා. දැන් වියපත් වීම පාලනය කරන්න බැරිද කියලා කෙනෙක් අහනවා. කිසිම බෙහෙතකින් ඒක පාලනය කරන්න බෑ. වියපත් වීම යම් තාක් පාලනය කරන්න පුළුවන් මේ කායික ශක්තිය එළියට යන එක දුර්වල කරන්න තරම් මේ ඕරා එක බලවත් කරන්න පුළුවන් ආනාපාන සති පබ්බේ වගේ වයි. එතකොට තවත් 10ක් 15ක් ඉන්න පුළුවන්. ඉතින් ඒක තමයි වියපත් වීම පාලනය කරන්න තියෙන එකම දේ. නමුත් පින්වත්නි ඒවා ඉතින් මේ අතිරේක කතා. නමුත් මේක අපි දැනගන්න ඕන ගත සිතට සාපේක්ෂයි සිත ගතට සාපේක්ෂයි මේ සාපේක්ෂතාවය බිඳුනාම මැරෙනවා. ගත සිත දෙක දැනි පවතින එක සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා. එතකොට මේ ගත සිතට සාපේක්ෂයි සිත ගතට සාපේක්ෂයි මේ සාපේක්ෂතාවයේ ස්වභාවයටත් සාපේක්ෂයි. ස්වභාවය තමයි අර සිත තුළ අවුරුදු 500ක් පවතින අයියා තියෙනවා. ඒ 500ක් විතර පවතින තරම් සිත තුළ බොහොම ශක්තියක් තියෙනවා. ස්වභාවයට සාපේක්ෂ නිසා ස්වභාවය තුළම හැදිලා තියෙන ස්වභාවෝක්ති රිද්මය තමයි අවුරුදු 80කින් විතර 85යි පරමායුෂ. එතකොට 85න් මැරෙන්න වෙනවා. මේ 85න් මැරෙන්න වෙනවා. එතකොට මේ ස්වභාවය තුළ රූපයට වෙන හානිය පවා මේ ඒ කියන්නේ ස්වභාවයට සාපේක්ෂයි. දැන් උදාහරණයක් විදිහට ඇක්සිඩන්ට් එකක් වෙනවා. එතකොට අධික රුධිර වාහනයක් වෙනවා. එතකොටත් කඩාගෙන වැටෙන්න වෙනවා. එතකොට ගත සහ සිත අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. මේ යැපීම ස්වභාවයට සාපේක්ෂවත් යැපීමක් ඇති වෙනවා. තව කර්මයට සාපේක්ෂව, අවිද්‍යාවට සාපේක්ෂව, ඒ විදිහට සාපේක්ෂතා ගොඩක සාපේක්ෂ ජාලයක් ඇත්තටම මේක. ඉතින් මෙන්න මේ විදිහට ඔච්චර බරපතල විදිහට නොගියත් ඒ ශ්‍රාවකයා ගත සිතටද සිත ගතටද සාපේක්ෂව පවතිනවා. ඒ නිසා මේ ගත සිතට සාපේක්ෂව පවතින නිසා මේ ගතේ ස්වභාවයත් සිතේ ස්වභාවයත් අනාත්මයි කියලා අර අනාත්මය ප්‍රකට කරගත්තොත් අනාත්තානුපස්සී විහරණින් බලන්න පටන් ගත්තොත් එයා තමන්ගේ ගත ගැනත් මැදහත් වෙනවා, සිත ගැනත් මැදහත් වෙනවා. ඒ මැදහත් වීමට තමයි අපි උපේක්ඛා බොජ්ජංගේ කියන්නේ. අන්නේ උපේක්ඛා බොජ්ජංගෙන් බලනකොට ලෝකයේ කෙලෙස් රැඳෙන්නෙම නෑ හිතේ. ලෝකේ වටිනාකම් එන්නෙම නෑ හිතට. පින්වත්නි ලෝකයේ යථාර්ථවාදී චින්තනයන් තියෙන. ඒ නිසා ඔය පින්නතුල්ලා මේ විදිහට ජීවිතේ බලන්න. ඒ නිසා සත්‍ය අවබෝධ දැන් ඔන්න විපස්සනා විනය යනාත්මී පේනවනේ. යනාත් ආනුපස්ස විහරණින් බලනකොට එයාට වැටහෙන්නේ අතහැරෙන මට්ටමේ ජීවිතයක් මිසක් අල්ලගන්න පුළුවන් මට්ටමේ ජීවිතයක් නෙමෙයි. නං ඔය පින්නතුල්ලා ඔය සිතක් සකස් වෙන විදිය දකින්න ඕන අරමුණු ප්‍රත්‍ය. ඊට පස්සේ සිතේ ස්වභාවය දකින්න ඕන සමුදය නිරෝධය ඇතිවීම නැතිවීම. සිත සහ ගත අතර පවතින සාපේක්ෂතාවය දකින්න ඕන. ඒ සාපේක්ෂතාව දැක්මත් එක්කම අනාත්මය ප්‍රකට වෙනවා. මම වශයෙන් ගන්න මොකක්වත් නැහැ. මේ සාපේක්ෂව පවතින සාපේක්ෂතාවේ බිඳුනම් පස්සේ මම වුණත් මගේ නොවුණත් අතෑරිනවා අතෑරිනවාමයි ඒක දෙවියන් වහන්සේට නවත්තන්න බෑ කියලා යථාර්ථයෙන්ම ප්‍රකට වෙනවා. ඉතින් ඒක හරිම ලස්සන දෙයක් පින්වත්. ඒ බඳු යථාර්ථවාදී ශ්‍රාවකත්වයක් පිණිස මේ දේශනාව හේතුපකාර වේවා. දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරලා තිබෙන්නේ දොලාගත පාර උඩුගම්පල ලිපිණේ පදිංචි නීල් හේමන්ත මහත්මයා, එවැගේම නිර්මලා පෙරේරා මහත්මිය, මල්කාන්ති පෙරේරා මහත්මිය ඇතුළු පින්තුන් විසින් මේ දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරනවා. ඉතින් නීල් හේමන්ත මහත්මයාටත් නිර්මලා පෙරේරා මහත්මිය, මල්කාන්ති මහත්මිය ඇතුළු මේ සම්බන්ධ වුණු සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. සියලු දෙනා සංසිඳේවා. කායික මානසික සුවපත් බව වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්ක මේ පින්තුම් බලාපොරොත්තු වෙනවා ගුණසේකර ප්‍රනාන්දු තමන්ගේ දයාබරණීය පියතුමන්ට, එල්ලේ පෙරේරා මහත්මයාට, ඒ පින්වත් නෝනා මහත්මියගේ පියතුමන්ට, රණතුංග මහත්මියට, මෞතුමියට ඒ උතුම් කුසලානිසංසයන් අනුමෝදන් වේවා. නීල් හේමන්ත මහත්මයා, නිර්මලා පෙරේරා මහත්මිය, මල්කාන්ති පෙරේරා මහත්මිය ඇතුළු පින්තුන් නමින් මිය පරලෝකීය වර්ග පරම්පරානුගත සියලු ඥාතීන්ටද මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා. සියලු ඥාතීන්ට මේ කුසල් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේබල් ප්‍රනාන්ත් මහත්මියට, දිලිනි රන්දිකා දියණිය ඇතුළු සියලු දෙනාටමත්, මෙතන සම්බන්ධ වුණු සියලු දෙනාටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට, මේ පින්තුන්ලා සියලු දෙනාටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ දේශනාවට සම්බන්ධ වුණු අපටද නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වෙනුවෙන්ද නීල් හේමන්ත මහත්මයා ප්‍රදාන පින්තුන්ට අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඒත් එක්කම මේ බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන බෞද්ධ කාර්ය මණ්ඩලය සියලු දෙනාටත්, ධර්මශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයටද මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
සාදු සාදු සාදු. සදහවතුනි දේශනාව පවත්වා වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සීලවා